පවුල් ප්‍රශ්නවලදී විසඳගන්න අමාරු. ඒ කියන්නේ සමහර වෙලාවට අපි කොටු වෙන දේවල් තියෙනවා ලෝකයාට හිර කරගෙන බැඳ කරගෙන හිංගි හිංසා කළොත් අපිට ඒක විපාකේන හිර වෙලා බැඳිලා බීදිලා යන්න බැරි වෙන විදිහේ දුක් කරදරෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ දේවල් සසල ගමන් කරනකොට අපි ඕන තරම් සිද්ධ කරනවා. මේ ඒ වගේ ප්‍රශ්නයක්. මගේ පුතා ප්‍රේම සම්බන්ධයකින් විවාහ ජීවිතයට ඇතුළත් වුණා. විවාහ වී මාස 4කින් පටන් ගත් ඔවුන්ගේ අසමගිය හා ඒ සමග පුතාගේ මෞර්තියේ දෙදෙනා කෙරෙහි ඇති වෛරය අවුරුදු 8ක් ඉක්ම ගියත් සංසිඳෙන්නේ නැත. මේට හේතුව කුමක්ද යන්නේ පහදා දෙන්න. දැන් මේ පවුලේ අවුලේ තියෙන ලොකුම අවුල තමයි නැන්දා ලේලිගේ අවුල එක. ඒක විශේෂයෙන් බලපාන ආයි හිර වෙලා බැඳිලා තද වෙලා බේරින්ද බැරි විදිහ විදිහට සිටින ගිරේ තහුවෙච්ච පුවක් ගෙඩිය වගේ ස්වාමී පුරුෂයාට හිර වෙන්න තියෙන වැඩ. අම්මා තාත්තා තරින්දක් බෑ භාර්යාවත් තරින්දක්. බලපුවාම ඇත්ත නැත්ත වෙන් කළා හිටන් මෙයා හරි මෙයා වැරදි කියන්නත්. කාන්තා ගති ලක්ෂණය මුළුනහම අම්මත් හරි නෝනත් හරි. නෝනා කතා කරන එකත් අහ කරන්න වැඩි එකක් තියෙනවා. අම්මා කතා කරන එකත් අහ කරන්න වැඩි එකක් තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙනවා ගති ලක්ෂණය නිසා විශේෂයක් තියෙනවා. මමත්වයේ කියන එක බොහොම වැඩි ගතියක් තියෙනවා ස්ත්‍රී ලක්ෂණයක්. ඒක තරහ වෙනවා තමනාපින්දවා කියන නෙමෙයි. ඒ ගති ලක්ෂණය නිසා මම පළවෙනි වෙන්න ඕනෑ කියන අදිස්ත්‍යනයක් අදහසක් තියෙනවා. මම දෙවෙනි වෙලා බෑ. ඔක හරි අමාරු දෙයක් අත්හරින්න හරි අමාරුයි. දෙවෙනි වෙන්න කැමතිත් නෑ. මෙන්න මේ ප්‍රශ්නේ උඩ මොකද ඉන්නේ මේක දෙන්නම එක જાතිය වුණා. දැන් අවුලක් නැද්ද? මෙච්චර කල් මෙතන පාලනය කළේ මට ඕන විදිහට කණ්ඩ බොණ්ඩ දුන්නේ නෑ. ඒකට මට ඕන විදිහට මං කිව්ව විදිහට ඔක්කොම ජීවත් වුණා. ඒ පළවෙනි තැන. එතන තමයි නෑ දාම මුලදී හිටියේ. දැන් දෙවෙනි වෙන්න කැමති නැති ඊළඟ එක කියලා ඉතින් ආවහම. ඒ ඔබට ඕනෝ හැරි දැන් කරන්න බෑ. මට ඕන නැති ඉත කරන්න ඕන. එහෙම දෙන්න බෑ. ඔබ කවදාවත්. මම මගේ. තෝකායි කවු. දැන් ඉතින් එක පටන් ඉඳ පටන් ගින්න අන්තිම ලයිව් කරනවා. බලන්න මම මොකද්ද මේ කිව්වේ මොකක් කිව්වද මට බයින්නේ. තමයි අම්මා හදා ගන්නවා. අමයි කටවහගෙන තමයි දැනගන්න ඕනේ. මේ ආවගදී මම අම්මට මොනවද කියන්නේ? අර පුතා ගුණවත් නම් අමර කටවහලා මෙච්චර කල් වචනයක් කිව්වේ නැහැ. අම්මට ලොකු වෙනත් දැන්නත් මම සද්ද නැතුණ නිකන් හිටියා. මම එහෙම මම කොහොමද අම්මට මොනවද කියන්නේ? ඔය අම්මා ලොකු නම් කරගහ ගන්නවා අම්මා. මම යනවා එන්න. ඒතරින් දරුවා දරුවා තනහේ ඔක්කොමත් තනහේ පවුලත් ඉවරයි. දැන් මම ගත ගන්න පියවර. දැන් මේ විදිහ දෙපැත්ත කැවෙන එකට මහා අමාරුවට පත් වෙන එකක් වෙනවා. මොකද මේ සංසාර ගමනේදී මේ පවුල් අවුල් කරලා හිටන් දාපුවේ විපාකයේ තමන්ට ගෝචර වෙන ක්‍රමයක් හැදිලා තියෙනවා. ඒක විඳින්න සිද්ධ වෙනා තමන්ගේ කියන කොටස හැදිලා. මෙන්න මේක තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ආවට පස්සේ කොළන්න දෙයක් නැහැ මේකට. කොහොම මේකට උත්තර දෙන්නේ? කරන්න තියෙන එකම දේ මොකුත් නැහැ. හැම කෙනා සමගම සමගිය සමාදානයේ ඇති වෙන්න යමක් කළ යුතුද? විඳින්න කරගත් පාප කර්මයේ විඳ විඳා ඒක කර කර මතුවලත් එහෙම දෙයක් නොවේවා කියන කටහිටින් සමගිය සමාදානයේ අනුකර විඳින්න නැති වෙන්න යහපත හිටින්නේ කටයුතු කරන එකයි. යම් වෙලාවක තමන් කරේ පාපයේ බලවේගය ගෙවිලයන්ට ඒ කරේ පුණ්‍ය කර්මය බලවත් වෙච්ච දාට ඉවේම අරගලගේ මනස් සංසිඳිලා එයි. අනේ අපි මෙච්චර කල් මොකට හඳු වුණාද? තේරුමක් නැතුව අපි ගාවත් එක හොඳින් ඉමු. ඔය අදහස අම්මා නැන්දාම රටේ ලේකත්තේ පුතාලත්තේ කටියට හමගින් ඉන්න හැබැයි එතකොට. ඔය තත්ත්වේ කියන්න බෑ ඉතින් මේකට හදිසි කෙනෙක් පිළිතුරක් නම් දෙන්න බෑ. මොකද ඔක එක්තරා පාප කර්මයක් සමග බැඳිලා ඉන අයින් කරන්නේ විදිහක් නැති විදිහේ විඳින්න සිද්ධ වෙන ඒකාන්ත මේ අනිත්‍ය ධර්මයක් එක්කලා එන එක. මොකද ඔක එන්නේ හුඟා හේතු දින අපි කැමති නැහැ මේ පවුලේ සමගිය සමාදානයේ කවුරු හරි ජීවත් වෙනවා දකින්නට ඔය බිඳවන්න කැමති. ඊගොල්ලෝ බිඳීමේදී යම් කිසි උත්තරමයක් බිඳෙව්වොත් එහෙම. ඒක මහ ලොකු පාපයක් වෙනවා. ඔය බිඳීමේ නොඑක ආකාර ප්‍රයෝග ගන්නවා. ඊට පස්සේ ඒවත් මහා පාපීට ගෝචර වෙච්ච කරුණු වෙනවා. ඕවා පොඩි ගහලා නම් කවදා හරි විපාක විඳින්න ආව දාට අවිද සිද්ද වෙනා ලෝකෙම තිබෙන ප්‍රියයි මනාපයි කියන වස්තු කීපයකට සම්බන්ධලා ඒ මාධ්‍ය තුලින් ඔකට බුදු දෙන්න වෙනවා. ඉදාලා හිට ෆැන්ල යන්නත් බැහැ විඳින්නම වෙනවා. දේශිය නෙමෙයි හරි අමාරුවේ මානසික විඳින්න එනවා. සමහර අය වහවිලා මැරෙනවා එල්ලිලා මැරෙනවා විඳ ගන්න බැරුව. ඉතින් ඒක වික්ෂිප්ත වෙලා පිස්සෝ වෙනවා. එහෙමත් අත්තරපත් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ඉවසිල්ලෙන් නිට්ටෝ දැන්ලාද කර්මයක් කරා නම් කර්ම විපාකේ අපිට එන හැටි දැකලා ඒකේ වහල් වෙලා ඉන්නව නෙමෙයි ඒකේ ප්‍රතිකර්ම වාසී සමගිය සමාදානී ලෝකයේ ඇති වෙල යමක් කළ යුතුද? ඒ යහපතින් ඒ සමගියෙන් සමාදානී සාන්තියක් යහපතද සිද්ධ වෙනවද? ඒ සඳහා අපිට කළ යුතු යම් කිසි උපකාරයක් යහපතක් නැත්නම් ඒ වනුගමනය කිරීම කටයුතු කරමින් ඒකෙන් ජයග්‍රහණය කරන එකයි කටයුතු කරන්න ඕනේ. එහෙම කරගෙන යනකොට මේ ශාසනයේ තියෙන කාලෙක මේක හුඟක් ලේසි ශාසනික සමගිය ඇති කරන්න. ශාසනික සමාදානීය කටයුතු කරන්න මඟ පාදලා දෙන්න. ඒ බඳු කටයුතු කරලා හිටන් කරන පින්තහම් කරලා ලෝකෙ තියෙන බඳු පින්පෙත් විසිදුවා පතුළු වහරි මේ සාන්තිය පතුළු වුණ. මෙන්න මේවා නිසා ඇතිනා මහ විශාල මහ පින්. අන්න ඒ වගේ දේවල් අර මහා පාප කර්ම යටපත් කරන්න බොහෝ කොටම උපනිශ්‍රේ වෙනවා. ඉතින් ඒ බඳු දේවල් කරලා ගැනීම තමයි කරන්නේ. ඉතින් ඒ සංකේත තමයි කිරිපැණි කියන්නේ. කිරිපැණි වාක්‍ය අපි කතාවල සංකේතවත් කියනවා එක්වීමට හේතුකාරකින දහම් සමගින් සුවෙන් එක්වීමට. ඉතින් ඒ බඳු දේ දන් දී එවන්දු දේ තුලින් කෙරෙනා කටයුතු වලින් කරලා හිටන් එවන්දු දේවල් වලින් කරන පින් අනුමෝදනා කරලා ඒ සංකේතවත් කරමින් මේ පින් කිරිපැණි වගේ මේ ලෝක සත්‍යයට සමගියෙන් සමාදානයේ එකතු වෙලා ඉන්න මගේ පෑදේවා වෛරකෝ හිත නැති වේවා මේ ආදි වශයෙන් මෙත් හිතකින් කරන මිත්තා සාගත කාය කර්ම වචි කර්ම මනෝ කර්ම ඔහොම කරන්න ඕන මේ වගේ දේවල් කරමින් ඒ තමන් කෙරෙහි යම් කිසි ආකාර මේ කරගත යහපතින් මෙවන්දු පාප කාර්යයක් තිබුණා ඒක සංසිදේවා මගේ සංසාරයේදී කාට හෝ එවන්දු බිඳ හැරීම අවලක් කළා නම් ඒ ඇයිද මේ බින් විහිං විහිදී පැතිරි පිහිට මේ සාන්තියපත් වේවා මෙහෙම මෙතිත් වරන්න ඕනේ මෙහෙම කරගෙන යනකොට හරියට තේරුම් ගන්න කරනා නම් යම් කාලෙකදී මේ පාප කර්මයන්ට වඩා යහපතින් ණය වේවා වෙනවා ඊට පස්සේ පාප කර්මයේ සංසිඳිලා ගියා නම් අර මොහතකින් සෙනෙකින් කිපිලාව ගති ලක්ෂණ නැති වෙනවා සමගිය සමාදානිය ඇති වෙනවා සමහරවිට මේ ගති ලක්ෂණත් එක්කලා ඒ ගති ලක්ෂණට අනුකූල අමනුෂ්‍ය ඒ තැඟොල්ල බැල්ම දා ගන්නවා ඒසහා තිබිච්ච ගති ලක්ෂණේ වේගයෙන් වේගවත් කරනවා ඒකත් කියලා දුක් කරදර වැඩි කරනවා. එහෙම ස්වභාවයක් එනවා. ඉතින් ඒවා ඒ ආකාරයෙන් සංසිඳවා ගන්න ඕනේ. එවන් දුමුදුසෙන් දෙපා පින් පෙත් දීලා ඒ කටයුතු කරන ක්‍රමක්‍රමයේ සංසිඳනවා. මේ එහෙම කරගන්නවා මිසක් වෙන ක්‍රමයක් නැහැ ඒකට.